SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වීති විමසා බැලීම ආරම්භ කරමු. පසුගිය සතිය පුරාම සිදුවුණු උණුසුම් දේශපාලනික කරුණු පිළිබඳව අවධානයට ලක් කරද්දී අපිට මුලට අරගන්නට පුළුවන් වෙන්නේ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත 3-2 ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වීම. මේ ක්‍රියාදාමය පිළිබඳව කතාබහ කරද්දී මේට සමගාමීව සිදුවුණු සිදුවීම් රාශියකුත් අපිට කරුණු සැකහැර දැනගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි එතනින් අද දවසේදී කතාව ආරම්භ කරමු. සුපුරුදු පරිදි මේ කරුණු විග්‍රහයට අද දවසේදී ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටින මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඔව්, බොහොම අමාරුවෙන් 3-2 ඡන්දයෙන් මේක සම්මත කරගත්ත කියලා තමයි මේක සම්මත වුණාට පස්සේ අපිට දැනගන්නට ලැබුණ තොරතුරු. මා කලින් සඳහන් කරපු ආකාරයට සිදුවීම් රාශියකුත් පාර්ලිමේන්තුවේදී සිදුණා. අපිට පුළුවන් දෙකින් එක මේ සම්බන්ධව විග්‍රහ කරන්න ඔබට.
ඔව්, පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධිත පනත් කෙටුම්පත ටිකක් අපහසුවෙන් 3-2 ඡන්දයෙන් තමයි සම්මත වුණේ. ඡන්දය විමසන වෙලාව ප්‍රය 9 පමණ වෙලා තිබුණා. කෙටුම්පතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණා, විරුද්ධව ඡන්ද 37ක් ලැබුණා. ජනතා විමුක්ති පෙරමුණත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඉතින් විශේෂත්වය වුණේ සවස 6:30 පමණ වන විට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවසන් කතාව කරන්න පාලිත රංගේ බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා නැගී සිටියා. ඔහු කතා කරා. නමුත් ඊට පස්සේ අවසන් කතාවත් අවසන් වුණායින් පස්සේ හරින් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුත් නැවත කතා කරන්න පටන් ගැනීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ අභියෝග කළා කතානායකවරයාට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරකිමින් දැන් පුළුවන් නම් ඡන්ද තියන්න, හැකිනම් දැන් ඡන්ද තියන්න කියන දේ අභියෝගයට ලක් කළා. විශේෂයෙන් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන කොමුණත් 3-2 අදාළ වන මන්ත්‍රී ප්‍රමාණය පැමිණෙන තෙක් මේ ඡන්දය කල් දැමීම සිද්ධ කරා කියලා කියනවා. අවසාන වශයෙන් ඡන්ද විමසීම රාත්‍රී 9:00 තියලා මම කලින් කියපු ප්‍රමාණය 159 37ක් ලෙස මේ පනත සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. පෙරද දිනේ කතානායකවරයා ඊට අත්සන් ලැබුවා. ඒ අනුව දැන් එය නීතියක් බවට පත් වෙලා ඉවරයි. විශේෂයෙන්ම මෙහිදී කාන්තා නියෝජනය පිළිබඳව වැඩි අවධානයක් තිබුණා. 25% වන කාන්තා නියෝජනයක් අලුත් ඡන්දයේදී ඇතුළත් කළ යුතුයි කියන කාරණය, ඊට අමතරව මැතිවරණ ක්‍රමයේ කොට්ටාස ක්‍රමයට පැවැත්විය යුතුයි කියන කාරණයක් මේ සංශෝධිත පනත් කෙටුම්පතට ඇතුළත් කරා හදිසියේ කියන චෝදනාව ඒකාබද්ධ විපක්ෂයේ නැගුවා. ඒ අනුව තමයි ඔවුන් දිගින් දිගටම බාධා කිරීම සිද්ධ කරේ. අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමකටත් යන්න සිදු වුණේ නිසා දැන් මේ අනුව කාන්තා නියෝජනයට අදාළ ප්‍රශ්නේ ඉවරයි. නමුත් කොට්ටාස සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට මේ ඡන්දය පැවැත්වෙනවා. ඒ අනුපාතයක් වශයෙන් කොට්ටාස ක්‍රමයට 60% සමානුපාතික ක්‍රමයට 40% ලෙස තමයි යෝජනා වෙලා තිබුණේ. නමුත් පස්සේ මේක 50-50 දක්වා වෙනස් වුණා. මේට බලපෑ කාරණාව විශේෂයෙන්ම රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම දේශපාලන පක්ෂ විදිහට මීට විරුද්ධ වීම වඩා කැපී පෙනෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒකට හේතුව තමයි මුස්ලිම් ජන සමාජයේ කාන්තාවන් ඡන්දය ඉල්ලන්න මැතිවරණ ක්‍රමත් එක්ක වැඩි වශයෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතනටත් ඔවුන්ට යම් අවාසියක් සිද්ධ වෙනවා. මේ කොට්ටාස ක්‍රමයේදීත් අවාසියක් සිද්ධ වේවි කියන කාරණා මත ඔවුන්ව එකඟ කරවා ගැනීම සඳහා මේක පස්සේ 50-50 ලෙස වෙනස් වුණා කියලා සඳහන් වෙනවා. කොමුණක් වාද විවාද කලහැප්පීම් පාර්ලිමේන්තු කල් තැබීම් ප්‍රමාද වීම හදිසියේ පැමිණීම මේ සියල්ලක් මත අවසානයේ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධිත පනත රෑ 9:00 විතර පාර්ලිමේන්තුවේ සම්මත වුණා. දැන් කතානායකවරයා අත්සන් කරපු නිසා ඒක නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරි පළාත් සභා ඡන්ද පැවැත්වෙද්දී එහෙමනම් මේ නීතියට අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ.
මීළඟට මේ අපිට තවත් ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා වෙනවා මේ හා සමගාමීව යන තවත් අතුරු සිදුවීම් විදිහට. එකක් තමයි මේ සම්මත වුණු පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන යම්කිසි ආකාරයක මාධ්‍ය හමුවක් ඇඳවලා විවිධාකාරයෙන් මෙහි අඩුපාඩු සහ දෝෂ සහගත තන් පෙන්වා දෙමින් මේ විවේචනයට ලක් කළා. ඒ සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කරපු කරුණු මොනවද කියලත් අපි මීළඟට ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව්, පැෆරල් සංවිධානයේ සහ කැෆේ සංවිධානයේ ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එකට මාධ්‍ය හමුවකදී වාඩි වෙලා මේ පිළිබඳව කරුණු කිව්වා. විශේෂයෙන් පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කීපය ඇතුළත තියෙන බව ඇමතිවරයා, පළාත් සභා විශේෂ භාර ඇමතිවරයා ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා කරපු ප්‍රකාශය පිළිගන්න බෑ කියලා ඔහු කිව්වා. ඒකට හේතුව විදිහට ඔහු කිව්වේ කොට්ටාස සීමා නිර්ණය වගේ කරුණු ගැන නිශ්චිත කාල සීමා දක්වලා තියෙනවා, ඒ අතීත අත්දැකීම් එක්ක සසඳද්දී ඒවා ප්‍රායෝගික නෑ කියලා. දැන් මාස 6ක් වගේ කාලයක් ඇතුළත සීමා නිර්ණය කටයුතු සිද්ධ වෙනවා කියලා කිව්වේ. විශේෂයෙන් පැපරල සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝණ එකියරච්චි මහත්තයා සඳහන් කළේ දැන් පළාත් පාලන සීමා නිර්ණය කරන්න අවුරුදු දෙකමාරක් විතර කාලයක් ගියා. ඉතින් දැන් මේකට අදාළව පළාත් සභා සීමා නිර්ණයට අදාළ කමිටුපත් කරලා ඒවා පිළිබඳ නැවත පසුබිම්වරමක් කරලා බලලා ඊට අදාළ ආනුෂාංගික නීති සම්පාදනය කරලා තාක්ෂණික ගැටලු තියෙනවා නම් ඒව සාකච්ඡා කරලා ඒව වැරදි තියෙනවා නම් ඒව නිවැරදි කරගන්න ඕන. ඉතින් මේ මාස කීපයකින් තියන්න පුළුවන් කියලා විශේෂ අමාත්‍යවරයා කියන එක මේක විශ්වාස කරන්න බෑ. මේක ප්‍රකාශයක් විතරයි කියන දේ තමයි ඔවුන්ගේ අදහස් වලින් පැහැදිලි වුණේ. ඒත් එක්කම පළාත් සභා සංශෝධන පනත් කෙටුපත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු ආකාරය ගැන ඔවුන්ට මේ ක්‍රමය පිළිගන්න බෑ කියලා ඔවුන් ප්‍රකාශ කරා. ඒත් එක්කම මේ සම්මත කරපු ක්‍රමයෙන් ජනතාවට කිසිදු ඉඩක් මේ පිළිබඳ තහන්ගේ විරෝධය දක්වන්න ලැබෙන්නේ ඒකටත් මැතිවරණ සංවිධාන විදිහට ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරලා තිබුණා. ඊළඟට ඔවුන් කියපු වැදගත්ම කාරණයක් තමයි මේ පනතේ තියෙන කරුණු හොඳද නරකද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ කරුණු ඉදිරිපත් කරපු ආකාරය මේ රටට වැරදි පූර්වාදර්ශයක් දීමක්. ඒ නිසා පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය එලෙසම තියාගෙන ඔවුන් අවධාරණය කළා විගස්කදායක ජනතාවගේ අයිතියට ගරු කරන්න ඕන කියන කාරණය. මේ ක්‍රමය ඇතුලේ ජනතාවගේ ඡන්ද අයිතිය දින නියමයක් නැතිව උතුර ගැනීමක් තමයි මේ අය සිද්ධ කරේ කියලා පැපරල් සංවිධානයේ විදිහට කිව්වා. ඊට පස්සේ කැෆේ සංවිධාන විධායක අධ්‍යක්ෂ කීර්ති සෙනකෝන් මහත්මයා මෙහිදී අදහස් දැක්වීමක් සිද්ධ කළා. ඔහු කිව්වේ සම්මත කරපු පළාත් සභා පනත් කෙටුම්පත ඉතා නුදුරේ තවත් සංශෝධන බොහොමයක් දෙන්න වෙයි. මේ පනත පිටුවෙන් පිටුව කියවුවම පළාත් පාලන පනත සංශෝධන 55ක් ආවා වගේ මේක ඊට වඩා දුර්වල පනතක් කියලා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විදිහට ඔවුන් කිව්වා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන තැනුත් මේකේ අභ්‍යන්තරය ගැන මේ හොයලා බලපු තියෙනවා කියන දෙයක් කිව්වා. ඒත් එක්කම මැතිවරණ පනති ව්‍යවහාර සම්බන්ධයෙන් ගැටෙන තැනුත් තියෙනවා. ඉතින් මේ කාරණා ගැන බැලුවට පස්සේ මේ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියලා ඔවුන් මැතිවරණ සංවිධාන විදිහට තවදුරටත් හොයලා බලනවා කියන කාරණය ඔවුන් මතු කරා විරුක්ෂි.
හොඳයි, මැතිවරණ නිරීක්ෂණ ආයතන නියෝජනය කරමින් පවත්වපු මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ ආයතන දෙකක් පළ කරපු අදහස් විමසා බැලීම වටිනවා. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා ඒ සම්බන්ධයෙන් පළ කර හිටියා මෙවැනි අදහසක්.
මාස කීපයක් ඇතුළත පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන් කියන ප්‍රකාශය විශේෂ බාර අමාත්‍යවරයා කළත් අපිට ඒ ප්‍රකාශය පිළිබඳව කිසිදු විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. එතුමා එවැනි ප්‍රකාශ පහුගිය කාලේ දුසිමකට වැඩිය පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. කාන්තා නියෝජනයේ කිසිදු සම්බන්ධයක් නැති කාරණයක් තමයි කාර්ක සභා අවස්ථාවේදී ඇතුල් කළේ. මේක පළාත් පාලන මැතිවරණය දිත් කළා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කාරණය. ඒක හොඳද නරකද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක කරන ක්‍රියාවලිය ව්‍යවස්ථාදායකට කිසිසේත්ම ගැළපෙන ක්‍රියාවලියක් නෙමෙයි.
මේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාගේ අදහස.
ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් මාසයේ පැවැත්විය යුතුව තියෙන අනිවාර්යම මේ සියලුම ඡන්ද මේ විදිහට කල් දාගෙන ගියා. ඒ මැතිවරණයට මාස දෙකකට ඉස්සෙල්ලා මේ ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, මේ මැතිවරණ අයින් කරනවා කියලා යෝජනාවක් ගෙනල්ලා කාට හරි කට්ටායමකට 3-2 බලයක් තියෙනවා නම් කියන්න පුළුවන් අවුරුදු 40ට වැඩි පාර්ලිමේන්තු අධ්‍යක්ෂීම් නැති කිසිවෙකුට ජනාධිපතිවරණයට තරඟ කරන්න නොහැකි කියලා ඉවරලා සංශෝධනයක් කිව්වා. මේකේ සීමාවල් නැහැ. ඉතාම පැහැදිලි මේ ක්‍රියාවලිය තුළ මාස 3කින් 6කින් නෙවෙයි අවුරුද්දකින්වත් ඡන්දේ තියන්න බැරි තත්වයකට මේ රට මේ පළාත් සභා මැතිවරණ ක්‍රමය අරගෙන ගිහිල්ලා තියෙනවා මේ ආණ්ඩුව.
මේ පනත සංශෝධනය වීම පසුපස ජේවීපී එක සිටීම පිළිබඳවත් විවිධ විවේචන අපිට ඇහෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම UNPA අතකොලුවක් වෙලාද කියන කාරණාව නගමින් විවිධ දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ චෝදනාවට ලක් කරමින් තියෙනවා මේ අවස්ථාවේදී. ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව තියෙන වාතාවරණය පිළිබඳවත් මම ඊළඟට ටිකක් කතාබහ කරන්න කැමතියි.
විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය මෙතනදී යම් උත්සාහයක් නිරතලා හිටියා මේක 3-2 සම්මත කරගන්න බැරි වේවි කියන තැන. ඔවුන් කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද නොදී හිටියන අඩුතරමේ විරුද්ධ ඡන්ද දෙනවා කෙසේ වෙතත් ඡන්ද දීමෙන් වැළකී හිටියන මේක 3-2 විදිහට සම්මත කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඒ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ මගහැරියා කියලා. ඒ හින්දා විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ශහන් සේමසිංහ මැතිතුමා කියපු විදිහට ඔවුන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ මේ ස්වර්ණමය අවස්ථාව මගහැරීම පිළිබඳව ජනතාවගෙන් සමාව ගන්න ඕන කියලා. එහෙම වුණා නම් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියන විදිහට දෙසැම්බර් 9 වෙනකොට ඡන්දයක් තියෙන තැනට පෙළඹවීමක් කරන්න බලපෑමක් කරන්න හැකියාව තිබුණා. නමුත් කරන්න දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් මේකට කැමැත්ත දීලා ඉස්සුවා කියන දේ කිව්වා. හැබැයි ඒකට ප්‍රතිචාර දැක්වුවා ජනතා විමුක්ති පෙරමුණ. නලින් ජයතිස්ස මන්ත්‍රීතුමා ඒ ගැන කතා කරලා කිව්වේ. දැන් පහුගිය කාලේ තිබුණු මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා තමයි අපි හැමෝම කිව්වේ. ඒක කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණත් නගමින් හිටපු හඬක්. නමුත් යම් ආකාරයෙන් තිබුණු ක්‍රමය වෙනස් වෙලා මෙවැනි සැලකට ඒමත් යම් සැලකිය යුතු කරුණක් සැලකිය යුතු තත්ත්වයක් කියලා උන් සඳහන් කළා. ඔව් කිව්වේ බසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පහුගිය රජය මේ සම්බන්ධයෙන් සොයා බලන්න කටයුතු කරන්න උත්සාහ කරා. ඒකෙන් ඔවුන් කරේ තියෙන ක්‍රමය වෙනස් කරනවා වෙනුවට රාජපක්ෂ ආණ්ඩුවත් හැමදාම බලේ ඉන්න පුළුවන් තැනට කියන මැතිවරණ ක්‍රමයක් හදන්න උන් හැදුවේ. ඒ නිසා ඒ ඔක්කොම පරාජය වෙලා මේ වගේ සාධනීය තැනකටවත් ඉන්න ලැබිච්ච එක සතුටට කරුණක්. ඒ නිසා ප්‍රශ්න තිබුණත් මේක යම් සාධනීය තැනක් කියලා නලින්ද ජයතිස් මන්ත්‍රීවරයා කිව්වා. ඔව් කිව්වා ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ සමාව ගන්න ඕන පහුගිය ආණ්ඩු කරපු අය කියලා. ඒ කියන්නේ ඒක අද විපක්ෂයකයි.
හොඳයි, ජනතා විමුක්ති පෙරමුණට විවිධ පක්ෂවලින් නැගින චෝදනත් අපිට මෙහිදී සලකා බැලීමට සිදු වෙනවා. මොකද තාමත් මේ චෝදනාව දේශපාලන ශාස්ත්‍රයේ ඉස්මතු වෙමින් පවතින කාරණාවක් නිසා අපි මේ පිළිබඳව විවිධ පුද්ගලයන් ප්‍රකාශ කරපු අදහස් විමසා බලමු. ඊට කලින් මම කැමති මේ පනත සම්මත වුණාට පස්සේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාගේ ඔන්න දැන් ඡන්දයක් එන්න ළඟයි, සෝදානම් වෙන එකයි තියෙන්නේ කියලා.
දැන් ඉතින් පළාත් පාර්ලිමේන්තුවේ ලෑස්ති කට්ටියට තරඟ කරන් තමයි තියෙන්නේ. අලුත් සංශෝධනයත් එක්ක දීර්ඝ කාලයක් යන්නේ නැහැ පළාත් සභාවල කොට්ටාස කඩන්න. මට දන්න විදිහට උපරිම
අවශ්‍ය
කරන පසුබිම නිර්මාණය කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විරි ලැජ්ජාවක් නැතුව හිරිකිතක් නැතුව එක්සත් ජාතික පක්ෂයේ ඒ පදේට නටන මට්ටමක් අද උදා වෙලා තියෙනවා. අපි කියන අනුර කුමාර දිසා නායකලට හෙට දවස වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීයයි.
එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජනතා නිදහස් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් මමුණුගමත් මේ සම්බන්ධව චෝදනා එල්ල කර හිටියා.
තව අවුරුදු දෙක තුනක් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය අහිමි කිරීමේ පනත තමයි මේකේ නම වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය ගැන හිරිකිතයි කියලා අපි කියන්න ඕනේ. අලියව දනගස්සන අවස්ථාවේදී හෙන්ඩුව අතර දුන්නාම හෙන්ඩුව බිම තියලා පැනලා යන ජාතිය පක්ෂයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනා පත් වෙලා.
මේ ආකාරයට පළාත් සභා සංශෝධන පනත් කිටුම් පත ගෙනල්ලා 3-2 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වෙද්දී මේ වෙනකොට කල්පිරෙන පළාත් සභා පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. නැගිනිහිර, උතුරුමැද සහ සබරගමු කියන පළාත් සභා තුන මේ වෙනකොට කල්පිරලා අවසන්. මොකක්ද මේ සම්බන්ධව ප්‍රධාන පක්ෂ දෙකේ මතය වෙලා තියෙන්නේ මේ වෙනකොට?
ඔබ කිව්වාගේ මේ මාසේ කල්පිරෙනවා උතුරුමැද සබරගමු සහ නැගිනිහිර පළාත් සභා. ඔවුන් මොනවා වුණත් ආණ්ඩුව දැන් සංකතාවයකට ඇවිල්ලා තියෙනවා. කල්පිරෙන පළාත් සභාවල බලය පළාත් ආණ්ඩුකාරවරුන් යකටට පවරන්න. ඉතින් දැන් ඡන්ද තියන්න සූදානමක් නැහැනේ. ඒ වගේම සියලු මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමේ උත්සාහයක් ආණ්ඩුවට තියෙන්නේ. ඒ නිසා දැන් අපි බැලුවොත් ඌව පළාත වගේ පළාත් සභාවක් 2019 අවුරුද්දේ කල්පිරෙන්නේ එකම දිනයකදී තියද්දී එක්ක 2019 වෙනකන් ඉන්නවද නැත්නම් ආසන්නම පළාත් සභාව කල්පිරෙන දවසට තියනවද කියන දිනේ තාම නියම වෙලා නැහැ. කොහොමනම් ඔක්කොම එක දවසට තියන්න ඕන කියන තැන ආණ්ඩුව ඉන්නේ. ඒ නිසා දැන් ඒ දිනය තීරණය වෙනකන් මේ කල්පිරණ පළාත් සභා තුනත් අනිවාර්යෙන් ආණ්ඩුකාරවරුන් යටතට පත් කරන්න දැනටමත් තීරණය කරලා අවසානයි.
පසුගිය මැතිවරණවලදී අපි දුටුවා මේ මනෝජ් මැතිවරණ කොමසාරිස්වරයාගේ මහින්ද දේශප්‍රිය මහතාගේ ඍජු මැදිහත්වීම සහ ඍජුව මැතිවරණ සම්බන්ධයෙන් පෙනී සිටීම. දැන් මේ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා යම්කිසි ආකාරයකට දුර්වල තත්ත්වයට පත් කළා තියෙනවා කියන විවේචනත් අපිට අහන්නට ලැබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මොකක්ද මේ සම්මත වුණු පන්ත සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තියෙන මේ විවාදාත්මක අදහස් පිළිබඳව මොන වගේ මතයකද ඉන්නේ?
ඔහු යම් උත්සාහයක නිරත වෙනවා මැතිවරණය තියන්න කියන දේ පේන්න තියෙනවා. ඔහු දින නියම කරනවා, ඒ සඳහා ප්‍රායෝගිකව මැදිහත් වෙන තැන් පිළිබඳව කතා කරනවා. මේ නීති රීති සම්පාදන වෙලා ආවට පස්සේ එතනින් එහාට මැතිවරණය තියන්න සියලු උත්සාහයන් ගන්නවා. ඒ නිසානේ ඔහුගේ දෙසැම්බර් 9 වෙද්දී පළාත් පාලන ඡන්දය තියෙනවා කියලා. නමුත් ඒක ප්‍රායෝගික ගැටලුවක් ආවා. දෙසැම්බර් 9 කියන්න බෑ. 12 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා නම් ඊට දවස් 3කට කලින් විභාග දෙපාර්තමේන්තුවට පාසල් බාර දෙන්න ඕන කියලා. පාසල් ආශ්‍රිතවනේ ගොඩක් ඡන්ද මැදිස්ථාන තියෙන ඉතින් ඒ නිසා ඒක කරන්න බෑ. ඒ නිසා තමයි ඔහු ජනවාරි මාසෙට දින දෙකක් ලබා දුන්නේ. ඉතින් මෙවරත් ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කරා. මේ ප්‍රකාශය ඊතරම් තවමත් සමාජගත වෙන්න නැතුව ඇති. ඉදිරියේදී ඒක යම් ආකාරයකින් සමාජගත වේවි. ඔහු කියනවා ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට පළාත් පාලන ඡන්දය තියන්න බැරි නම් ඔහු මැතිවරණ කොමිෂමේ සභාපති ධුරයෙන් ඉවත් වෙනවා කියන ප්‍රකාශය ඔහු පැහැදිලිවම කරා.
දැන් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 3-2 බහුතර ඡන්දයෙන් සම්මත වීමේ කතාන්තරේ තාමත්ම උණුසුම පවතිනවා. ඊට අමතරව තවත් කතාවක් උණුසුම් වෙමින් පවතිනවා. මොකද ව්‍යවස්ථා සංශෝධනයට අදාළ මෙහෙයුම් කමිටු වාර්තාව පසුගිය සතියේදී අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කමිටු වාර්තාව ඔහුට බාර දීලා තිබුණා. අපි මීට කලිනුත් මේ විශේෂාංගයෙන් කතා බහ කළා මනෝජ්. මේ අනු කමිටු 6ක් ඇති කළා. මුලින්ම අගමැතිතුමා සමස්ත පාර්ලිමේන්තුව මේ ව්‍යවස්ථාව වෙනස් වීම හා සම්බන්ධ කාර්යයට කමිටුවක් විදිහට නම් කරනු ලැබුවා. ඊට පස්සේ අනු කමිටු 6ක් ඇති කරා, විවිධායමෙන් ඉවත් වුණා. ජාතික නිදහස් පෙරමුණ වගේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ වගේ මේ විවිධ හැලහැප්පීම් මැද්දේ අවසාන වශයෙන් අපිට අහන්නට ලැබෙනවා මෙහෙයුම් කමිටු වාර්තාව අගමැතිවරයාට බාර දීම පිළිබඳව. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මේ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කරපු කරුණු මොනවද, ඊට ලැබුණු ප්‍රතිචාර මොනවද අපි දැනගන්න කැමති?
කරුණු කිහිපයක් පදනම් වෙලා තිබුණා. පෞගේ බ්‍රහස්පතින්දා දවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එහිදී කියවෙච්ච කාරණය අනුව බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය හම්බ වෙනවා. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුයි. ඒක සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව නොබෙදුණු හා බෙදීමට නොහැකි රටක් කියන කාරණයක් එක්ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව 223ක් කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සෑම ඡන්දදායකයෙකුටම ඡන්ද දෙකක් ලැබෙනවා, එකක් පක්ෂයට එකක් පුද්ගලයාට. ඒ විදිහට ඡන්දදායකයෙකුට ඡන්ද දෙකක් දාන්න පුළුවන් විදිහට තමයි අලුත් ඡන්ද ක්‍රමය එන්නේ. ඒත් එක්කම ජනාධිපති තේරීමේ බලය පාර්ලිමේන්තුවට බහර දෙනවා වගේම අගමැති තේරීමට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පාවිච්චි කරනවා කියලා සඳහන් කරලා තිබුණා. මෙවැනි කාරණා මේ වාර්තාවේ ඇතුළත් වෙලා තියෙනවා. කොමුණක් මේව නීතියක් බවට පත් වෙන්නේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා ඒ පිළිබඳ විවාද කරලා ඒ අදාළ කාරණා සිද්ධ වුණායින් පස්සේ. අපි දැක්ක පෙරේද දවසේ සභානායක ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා මහානායක ස්වාමීන් වහන්සේලාට මේ යෝජනා බහර දීම සිද්ධ කරා. එහිදී කිව්වේ මේ හැම එකක්ම වගන්තියෙන් වගන්තිය කරුණෙන් කරුණ සාකච්ඡාවට බඳින් කරලා විවාද කරලා සියලු දෙනාගේ අනුශාසනා සහ කැමැත්ත ඇතිවයි සිද්ධ කරන්න කියන කාරණය සඳහන් කළ යනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අදාළ කාරණා සිද්ධ වේවි. පාර්ලිමේන්තුවට ඒවි විවාද කරයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි. ඒ තත්ව ඉදිරියේදී මතුවේ. දැනටත් අපි දකිනවා රජයේ ඉන්නේ පළාත් පාලන සහ පළාත් සභා කියන ඡන්ද දෙක අතරේ. ඊට පස්සේ තමයි මේ සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන මේ අදහස් සලකා බැලීම සිදු කරනු ඇත්තේ.
ඒත් එක්කම මනෝජ් අපිට මේ විවිධ තොරතුරු වාර්තා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සම්බන්ධයෙන් යම් කිසි වූ ස්ථාවරයක සිටිනවා කියලා. විශේෂයෙන්ම මේ විධායක ජනාධිපති බලතල සහ මේ ඒකීය රාජ්‍ය කියන සංකල්පය සම්බන්ධයෙන් ඔවුන් විවිධ මත සහ අදහස් ඉදිරිපත් කරමින් සිටිනවා. අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්න.
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන් මේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ මාධ්‍ය හමුවක් තිබ්බා. ඔවුන් කිව්වේ දැනටමත් විධායක ජනාධිපති දුරේ අනිසි බලතල රාශියක් ඉවත් කරලා තියෙනවා. ඒත් මේ රටේ බලය බෙදීමේ ක්‍රමය පිළි අරගෙන පළාත් සභාවලට බලතල දෙනවා නම් විධායක ජනාධිපතිවරයෙක්ට යම් බලතල සහිතව සිටීම අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන් රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී විධායක ජනාධිපති ක්‍රමය සහ විධායක ජනාධිපතිවරයෙක් සිටීම අවශ්‍යයි කියන කාරණය ඔවුන් පැහැදිලිව මතු කරා. ඒ වගේම 125ක් කාන්තා නියෝජනය ඇති කළ යුතුයි කියන ස්ථාවරය වූ නීතියක්, කැබිනට් මණ්ඩලයේ 30% සීමා විය යුතුයි කියන ස්ථාවරය ඔවුන් ඉදිරිපත් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට. ඒ විතරක් නෙමෙයි, පහුගිය දවස්වල අමාත්‍යාංශයේ විෂය වෙනස් කිරීම, ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරීම වගේ කාරණා නැතුව ඒ අමාත්‍යාංශ මොනවද කියන එක අමාත්‍යවරුන් 30 දෙනාට අමාත්‍යාංශ මොකක්ද කියන තැනට එකඟතාවයකට එන්න ඕන කියන කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ඉදිරිපත් කළා. ඒ වගේම පත්වන ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව පොලිසිය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ යුතුයි කියන දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කළා.
මේ ඉදිරිපත් කිරීම ඔවුන් සංශෝධන විදිහට මේ වෙනකොට ලබා දීලා තියෙනවද කමිටු වාර්තා සකස් කරන අයවලුන් වෙත? මොකක්ද ඔවුන්ගේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය?
සමත් නෑ දිලුක්ෂ ගහස්පතින්ද දවසේ තමයි මේක අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අරගෙන ආවේ. ඊට අඬු නියෝජනය කරන ප්‍රධාන පාර්ශව කරුවෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතේ මොකද්ද කියන එක තමයි ඔවුන් ඉදිරිපත් කළේ. මේවා ඉන්න අතුරුව ඔවුන්ගේ යෝජනා විදිහට බාර දෙවි පසු කාලයකදී.
ඔව්, ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධව විවේචන තියෙනවා. මෙහි සැක සහිත තැන් පිළිබඳව සාකච්ඡා වෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියන්නේ උසාවියෙන් එක් නියෝගයක් කරනවා. නමුත් කාර්ක සභාවලින් සම්මත වෙලා එළියට එන්නේ තවත් දෙයක් කියලා.
පහුගිය අනපනත් කීපයකදීම පෙන්නවා උසාවියෙන් සාකච්ඡාවට භාජනය වෙන්නේ එක කෙටුම්පතක්. හැබැයි කාරක සභාවස්ථාවේදී පනත් කෙටුම්පතේ අන්තර්ගත කාරණාවන් වලට වඩා විශාල ලෙස පුළුල් කාරණා ගොඩක් සංශෝධන හැටියට අන්තර්ගත වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට යනකොට තියෙන්නේ ඒකීය ව්‍යවස්ථාවක් දෙන සංශෝධන වලින් තමයි මේක ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පෙරලින්. සුවපාලනයක් උතුරු නැගෙනහිරට ගැනීම තමයි දෙමළ බෙදුම් වාදයේ උවමනාව. යුද අපරාධ වුණා කියලා ඔප්පු කරලා පෙන්නුවම දෙමළ බෙදුම් වාදයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය ඇතුව වෙනම රාජ්‍යයක් පිහිටු මේ අවස්ථාව හිමි වෙනවා. විවස්ථාව මේ විදියට සම්මත වුණොත් ජනාධිපති කියන්නේ නමට ඉන්න චරිතයක්.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරලා තියෙන මේ ඒකීය රාජ්‍ය කියන සංකල්පය සඳහා දැන් දෙමළ ජාතික සංධානයත් එකඟතාව පළ කරලා තියෙනවා කියලා.
ලංකාවේ උතුරු යුද්ධය දිහා බැලුවම ඒක ඇති වුණේ දේශපාලන ප්‍රශ්නයන් නිසා. එදා දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂත් සිංහල මුස්ලිම් ජනතාවත් ඒකීය රාජ්‍යයක් තිය යුතුයි කියලා හැම වෙලේම ප්‍රකාශ කළා. මේ රටට ෆෙඩරල් ක්‍රමයක් වුමනයි කියලා ඒ ද්‍රවිඩ පක්ෂවලින් ප්‍රකාශ කළා. යුද්ධ කාලේ වෙනම රාජ්‍යයක් ඉල්ලුවා. යුද්ධය අවසානයේදී මේ බෙදීම තිබුණා. විසඳුමක් සඳහා තමන් ඒකීය රාජ්‍යයක් බුද්ධ ශාසනයේ ප්‍රමුඛ ස්ථානයේදී මා සලකා බලන්න ලැහස්ති කියලා ඒ අය ප්‍රකාශ කළා තියෙනවා. අපි මේ අවස්ථාව අරගෙන ඉදිරියට යමු කියලා මම කියන්න කැමතියි.
සභානායක උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මේ කමිටු වාර්තාවත් අරගෙන ගියා මල්වතු අස්කිරි මහනා හිමිවරුන් හමු වෙන්න. ඉන් අනතුරුව ඔහු මේ සම්බන්ධව යම් කිසි අදහසක් ප්‍රකාශ කළා මේ ආකාරයට.
මේ අතුරු වාර්තාවේ තියෙන්නේ එකඟ වෙලා තියෙන කරුණුයි එකඟ වෙලා නැති කරුණුයි. අපිට තුනින් දෙකේ බලය තිබ්බට අපි මේක පාර්ලිමේන්තුවට දාලා හැම වගන්තියක් සම්බන්ධයෙන්ම එකමතයකට එන්න සාකච්ඡා කරනවා. පැහැදිලිව TNA එක නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඒකී රාජ්‍ය සංකල්පය පිළිගන්න සූදානම්.
ඔව් මේ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව සැකසීමේ මේ කමිටු සමාජිකයෙකු විදිහට කටයුතු කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මේ සම්බන්ධව වැදගත් කාරණා කිහිපයක් හෙලිකොට හිටියා මේ ආකාරයට.
බලය බෙදා හැරීම පිළිබඳව ඒකීය කියන වචනය සිංහල වචනය ඉංග්‍රීසි පිටපතේ දාන්නට අද එකඟ වෙලා තිබෙනවා දෙමළ ජනතා සන්ධානය. ඒ වගේම දකුණේ එක්තරා පිරිසක් හිතනවා සමහර විට බලය බෙදා හැරීමෙන් බෙදුම් වාදයට උඩගෙඩියක් ලැබෙයිද කියලා එමිසා තමයි දැන් යෝජනා කර තිබෙන්නේ. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් නැති වගන්තියක්. එනම් යම් කිසි පළාත් සභාවක ක්‍රියාවක් හේතුවෙන් රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වර්වීභාවයට පැහැදිලි සහ පවතින තර්ජනයක් තියෙනවා නම් එහෙමනම් මැදිහත් වීමට පළාත් සභාවේ යම් යම් බලතල පවරා ගැනීමට ආණ්ඩුකාරවරයාගේ බලතල පවරා ගැනීමට සහ අත්‍යවශ්‍ය නම් අවසාන පියවර හැටියට පළාත් සභාව විසිරුව හැරීමටද බලතල තිබිය යුතුයි කියලා අද එකඟත්වයක් තිබෙනවා.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම හා සම්බන්ධ වන කර්තව්‍ය පිළිබඳව. මේකට ජනාධිපතිවරයා නිල වශයෙන් අත්සන් තැබීමත් සමගම මේක නිත්‍යානුකූල තත්වයක් දක්වා ගියා. ඒත් එක්කම අපිට වාර්තා වෙනවා අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස්වරයා සයිද්‍රා දල් හුසේන් එක්සත් ජාතීන්ගේ මහසමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වුණු අවස්ථාවේදී ප්‍රශංසා කරලා හිටියා කියලා ඒකත් විශේෂිත ප්‍රවෘත්තියක් විදිහට අපිට වාර්තා වෙනවා. මනෝජ්, දැන් මේ සිදුවීම් දෙක පිළිබඳව ගත්තාම අපිට මතකයි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස්වරයා පසුගිය සැසියේදී ශ්‍රී ලංකාවට දෝෂාරෝපණය කරමින් තමයි ඔහුගේ වාචික ඉදිරිපත් කිරීම සිදු කළේ. නමුත් ජනාධිපතිවරයා හමු වුණු අවස්ථාවේදී ඔහු ඒට ප්‍රශංසා කරනවා. මේක මේ පරස්පර විරෝධී තත්වයක් විදිහට අපි දකිනවා. ඊට අමතරව අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම හා සම්බන්ධවත් විවිධ මත පරස්පර විරෝධී අදහස් වාර්තා වෙනවා. මේ කාරණා දෙකම සමුච්චයක් විදිහට ගත්තාම ශ්‍රී ලංකාවේ වාර්තා වෙන තත්වය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ඔව්, ශ්‍රී ලංකාවේදී සහ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් රාජතාන්ත්‍රිකයින් හමු වුණාට පස්සේ දක්වන ප්‍රතිචාර සහ ඉන්පසු ඉදිරිපත් කරන තත්ත්ව පිළිබඳ මතභේදාත්මක අවස්ථා කිහිපයක් පහුගිය කාලේ වාර්තා වුණා. නමුත් ඔබ කිව්වා වගේ 72 වෙනි එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියට සහභාගී වෙලා සෛදල් හුසෙන් කුමරු හම්බ වෙච්ච වෙලාවේ ඔහු කියලා තිබුණා දැනට සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අරගෙන යන ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන ඔහු සතුටු වෙනවා. ඒ වගේම මේක තවත් වේගවත් වෙනවා නම් තමයි තවදුරටත් ඔවුන් සතුටු වන්නේ කියපු කාරණේ කියලා තිබුණා. ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ උපරිම සහාය මේ කටයුතු සඳහා ලබා දෙන්න සූදානම් කියලා ජනාධිපතිවරයා හම්බෙච්චලා සඳහන් කරලා තිබුණා. මේ ජනාධිපතිවරයා කියලා තිබුණා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව මානව හිමිකම් සහ සංහිඳියා ක්‍රියාවලිය තහවුරු කරන්න ශ්‍රී ලංකා රජය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේ මානව හිමිකම් සම්බන්ධයෙන් දැන් ලබා දෙන්න තියෙන ප්‍රගතිය ගැන දැක බලා ගන්න එතුමාට ලංකාවට ඉදිරියේදී එන්න කියලා ජනාධිපතිතුමා ආරාධනා කළා. ඉතින් ඒ සුහද මට්ටමින් තමයි එතන කතා බහ අවසන් වුණේ. ඒ කොහොම වුණත් අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටවීම පරිපාලනය කිරීම කියන කර්තව්‍යයන් ඉටු කරන්න සංශෝධිත පනත් කෙටුම් පතක් විදිහට ගෙවුණු 21 වෙනිදා පාර්ලිමේන්තුවට අරගෙන එන්න අතුරුදන් වූවන් ගැන කෙටුම් පත ගේන්න සූදානමක් තිබුණා. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙන්න කලින් ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බුණා. දිනේෂ් ගුණවර්ධන, දල සලහප්පෙරුම බන්දුල ගුණවර්ධන සහ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජයන්ත සමරවීර කියන මන්ත්‍රීවරුන් ඉතින් ඒ හරහා ඔවුන් පැහැදිලි කිරීමක් කරා ජනාධිපතිතුමාට මේ පනත ක්‍රියාත්මක කරවතින් රට බේරගත් රණවිරුවන්ට රටේ ජාතික ආරක්ෂාවට බලවත් අර්ජනයක් වෙනවා. ඉතින් ඒ නිසා මේක ගේන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි රට බේරගත්තු නායකයන් වගේම රණවිරුවන් දඩයම් කිරීමට මේ පනත හරහා හැකියාව ලැබෙනවා. ඒක කරන්න එපා කියලා ඉතින් ජනාධිපතිතුමත් සඳහන් කරලා තිබුණා. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුනුත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඒ නිසා මේක අපි නොගෙන ඉමු. 27 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ. අමරිකාවට ගිහිල්ලා ඇවිල්ලා මේ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කරනවා කියලා සඳහන් කරලා තිබුණා. පැයක පමණ කාලයක් මේ පිරිස ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාව ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහටත් ජනාධිපතිතුමා ගෙවුණු 21 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන්නේ හිටපු මේ පනත ගේන්නේ නැහැ කියන දේ කිව්වා වගේම ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ.
මොහාන් පීරිස් කියන ලෝක හොරා හිටපු අගවිනිසුරු සරත් එන්නේ සිල්වා කියන ලෝක හොරා සරත් ආබ්‍රු කියලා අර සොල්දරෙන් වැටිලා බීලා මැරුණු ඒ දූෂිත විනිසුරුවරයා හෝමාගම විනිසුරුවරයා එතකොට තිරින ගමගේ අලි හොරා එයාය දූෂිතයි ඒක මම පැහැදිලිව කියනවා. ඒ හින්දා UR ද සිල්වා ඇතුළු නීතිඥ සංගමය අපිට නඩු දානකම් අපි සියලු දෙනා බලාගෙන ඉන්නවා. අද වැඩිම හම්බ කරන්නේ ලංකාවේ ආගමික නායකයෝයි දූෂිත නීතිඥයෝයි ඊට පස්සේ තමයි දේශපාලනඥයෝ ඉන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ විවේචනාත්මක අදහස් ප්‍රකාශ කිරීම පසුගිය කාල වකවානුව තුළදීම මතභේදයට ලක් වෙලා තිබුණා. මීට කලින් ඔය සිල් රෙදි නඩුව හා සම්බන්ධ වන කාරණාවේදී සංඝ සමාජයේ දැරිලි සින්නහු විවේචනයට ලක් කරමින් අදහස් ප්‍රකාශ කරා. ඉනතුරු ඔහු ලංකාවේ නීති පද්ධතිය දූෂිතයි කියන ආකාරයට විවිධ නීතිඥවරුන්ගේ නම් පවා සඳහන් කරමින් නීතිඥ පාර්ශවයටත් එක්තරා අවස්ථාවකදී දැරිලිසින් විවේචනය එල්ල කළා. මේ තත්වේ ටිකක් දුරදිග ගිහිල්ලා තියෙන හැඩක් තමයි අපිට පේන්නේ. නීතිඥ සංගමයත් නිකන් ඉන්නේ නැහැ. මේ සම්බන්ධව යම් කිසිව ක්‍රියාමාර්ගයක් කරගන්නට සූදානම් කියලා තමයි වාර්තා වෙන්නේ. අපිට පුළුවන් දැන් මේ සම්බන්ධව තියෙන තත්වය පිළිබඳව විග්‍රහයක් කරන්න.
රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වනේ අපේ රටේ අධිකරණ නීතිඥයෝ විනිසුරුවරු බහුතරයක් දූෂිතයි. ඔහු ප්‍රතිශතයක් විදිහට 95%ක් විතරම දූෂිතයි කියලා කිව්වා. ඉතින් මේකට එරෙහිව පියවර ගන්නවා කියලා නීතිඥ සංගමයේ විශේෂයෙන් නීතිඥ සංගමයේ සභාපති UR ද සිල්වා නීතිඥතුමා ප්‍රසිද්ධිය මාධ්‍ය හමුවේ කිව්වා. ඉතින් මේකටත් ආයේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා යම් යම් ප්‍රතිචාර දැක්වා මාධ්‍ය හමුවේ අදහස් වලින්. දැන් මේ වෙනකොට මේ කරපු ප්‍රකාශ වලට නීතිමය පියවර ගන්න අදාළ ලිපි ලේඛන වීඩියෝ මේ සියල්ල නීතිඥ සංගමයේ විදිහට අගවිනිසුරුතුමාට බාර දීලා තියෙන්නේ කියලා UR ද සිල්ලා මහත්තයා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඊයේ දවසේ ප්‍රකාශ කළා. ඉතින් මේ කරුණු අගවිනිසුරුතුමා සැලකිල්ලට භාජනය කරලා අනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලවන් දැනුවත් කරලා කරුණු ගොනු කිරීම සිද්ධ කරයි. ඊට පස්සේ ඒ විනිසුරුතුමන්ලාගේ බහුතරය ගන්න තීරණය මත පියවර ගන්න සුදුසු නම් ඒ පිළිබඳව නීතිඥ සංගමයට දැනුම් දෙයි කියලා නීතිඥ සංගමයේ ඊයේ දවසේ ප්‍රකාශ කළා. ඉතින් ඔබ කිව්වාගේ සංඝ සමාජයට විශේෂයෙන්ම පහුගිය දවස්වල සිල් රැදි නඩුව හා සම්බන්ධ කාරණාවලට සාමින් වහන්සේලා පින්දුසකා වැඩිමිට තීරණය කරද්දී සංඝ මුදලාලිලා කියලා වුන් යම් ආකාරයෙන් ඇමතීමක් කළා. ඉතින් මේ නීතියටත් යම් බලපෑමක් කළා. ඉතින් නීතිඥ සංගමය දැන් ඒකට පියවර ගන්න සූදානමින් ඉන්නවා.
ඔව්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති UR ද සිල්වා මහතා මේ ක්‍රියාදාමයේ සම්බන්ධව ඔවුන්ගේ පාර්ශවයෙන් මොනවද කරන්න යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මාධ්‍යයට හෙලිකොට සිටියේ මේ ආකාරයට.
රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පසුගියදා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද කරුණ ගැන ශ්‍රී ලංකා නීති සංගම විසින් තීරණය කරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණ දැක්වීම කිරීමට. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අදාළ වීඩියෝ පටය අප විසින් සකස් කරන ලද සියලුම ලේඛන අග්‍රවිනිශ්චකාරතුමා ඉදිරිපත් කරනු ලැබුවා සුදුසු පියවර ගැනීම සඳහා ඊයේ දිනේ. බහුතරයක් වන්නා වූ නීතිඥ ප්‍රජාව සහ බහුතරයක් විනිශ්චයකාරතුමන්ලා දූෂිත කියන කරුණ තුළ සමාජගත කිරීමෙන් ඇතිවෙන්නා වූ භයානක තත්ත්වය, ජාත්‍යන්තරය තුළ ඇතිවෙන්නා වූ මතය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සුදුසු අවස්ථාව මේක බව අපි තරයේ ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කරපු කාරණාව ඊයේ දවස වෙනකොට ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවටත් ඇත්තටම දැනගන්නට ලැබුණා. අපි දැක්කා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විතරක් නෙමෙයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාත් හාමුදුරුවරුන්ට අපේ සංඝයා වහන්සේලාට යම් යම් අදහස් ඉදිරිපත් කිරීම සිදු කරනවා. ඒ වගේම යුද අපරාධ සම්බන්ධව පසුගිය කාලයේදී ඉදිරිපත් කරපු අදහස් ඔබට මතක ඇති. හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධ ඔහු විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළා. මේවා දිහා බලාගෙන ඉන්නවා ජාත්‍යන්තරය. විශේෂයෙන්ම යුද හමුදා නායකයෙකු සිදු කරන ප්‍රකාශ වාසි සහගත ලෙස උපයෝගී කරගන්නා පාර්ශවත් සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම ප්‍රායෝගික අවස්ථාවක් 36 වැනි මානව හිමිකම් සැසිවාරයේ මෙවර සැසිවාරයේදී ඉදිරිපත් වුණා. TNA උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු විදිහට කටයුතු කරන ශිවාජි ලිංගම් අමාත්‍යවරයා එක්සජාතීන්ගේ මානව හිමිකම් සැසියට ගිහිල්ලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර හිටියා. සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපතිවරයා යුද අපරාධ සිදුනායි කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. දමිළ ජනතාවට යම් අසාධාරණයක් සිදුලා තියෙනවා නම් විදේශීය මැදිහත් වීමක් යටතේ ලංකාවේ නීති පද්ධතියට යම් ප්‍රතිසංශෝධනයක් අවශ්‍යයි කියලා මේ ඔහු එහිදී ප්‍රකාශ කරපු අදහස.
The government of Sri Lanka co-sponsored the resolution 30/1 in September of 2015. It has not taken any meaningful steps towards implementing the resolution. In addition, it has openly rejected its own commitment. The former Sri Lanka Army Commander Field Marshal Sarath Ponsarha categorically claimed that he had information that the General Jagat Jayasurya, along with the 30 others who were in charge of the surrendered Tamil people who committed war crimes. These incidents clearly once again reiterate the need for an international judicial process. I request for an international judicial mechanism and UN mediated political solution for the Tamil people.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා. පසුගිය සතියේ පුරාම ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ සිදුවුණු උණුසුම් දේශපාලනික කරුණු වලින් වඩාත් වැදගත් වෙන කරුණු කිහිපය කෙරෙහි තමයි අපි අද දවසේදී අවධානයට ලක් කරේ. මේ කර්තව්‍යයට සම්බන්ධ වීම පිළිබඳව ස්තුතිය පළ කරමින් අපි සමු දෙනවා. එහෙමනම් අපි ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදාත්. අයිබෝන්.
අයිබෝන් බොනස් උපදෙස්.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sbs.com.au/sinhalese.